මීළඟට ගරු බන්දුල්ලාල් බණ්ඩාරිගොඩ මැතිතුමා ඔබතුමාට විනාඩි 9ක පමණ කාලයක් තියෙනවා.
මුල් අසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සේ අපි කවුරුත් බලාපොරොත්තු නොවිච්ච ඒ කනගාටුදායක ශෝචනීය අවස්ථාව උදාවීමත් එක්ක මුළු රටේම විතරක් නෙවෙයි මම හිතන මේ ලෝකේම මිනිස්සු විශ්මයට පත් වුණා, වික්ෂිප්ත වුණා. මේ වෙනකොට තිවිච්ච බරපතලම ගැටලුව මුල් අසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, මේ රටේ ආරක්ෂක ඇමතිවරයා මේ රටේ හිටියේ නැහැ. නීති හා සාමය පිළිබඳ විෂය භාර ඇමතිවරයා, පොලිසිය භාර ඇමතිවරයා ආරක්ෂක ඇමතිවරයමයි. ව්‍යවස්ථාවට විරුද්ධ වුණත් ඒ අමාත්‍යංශයේ තියාගෙන හිටපු ඇමතිවරයා, ජනාධිපතිවරයා අඩුම තරමේ වැඩ බලන ඇමතිවරේ පත් නොකර තමයි විදේශගත වුණේ. මේ සිදුවීම වෙලා ක්ෂණයකින්ම අගමැතිවරයා ක්‍රියාත්මක වෙලා එතුමා ඇවිල්ලා ආරක්ෂක ප්‍රධානීන් කැඳවුවම ආරක්ෂක ප්‍රධානීන්ට බැරි වුණා අගමැතිවරයාගේ කැඳවීමට පැමිණෙන්. අවසාන සිද්ධ වුණ අගමැතිවරයාට ආරක්ෂක අමාත්‍යංශයට ගිහිල්ලා ආරක්ෂක අමාත්‍යංශයේ පැය භාගකට වැඩි කාලයක් වාඩි වෙලා ඉන්න රුවන් විජේවර්ධන ඇමතිතුමාගේ කාර්යාලය. අපිට තියෙන ප්‍රශ්නේ වැඩ බලන ඇමතිවරයෙක් පත් කරන්න බැරුණු සිද්ධිය විතරක් නෙමෙයි, බුද්ධ්‍යංශ වාර්තා ලැබිලා තියෙද්දී බුද්ධ්‍යංශ වාර්තා අනුව ආරක්ෂකංශවලට අදාළ උපදෙස් ලබා නොදීම සහ මේ සිදුවීම සිදුනාට පස්සේ අඩුම තරමේ මේ ආරක්ෂක ප්‍රධානීන් කැඳවුවාම රටේ අගමැතිවරයා ඒකට පාර වහලා පාර වළක්වලා ඒකට මග අහුරලා ඒ කටයුතු කිරීම. ඒ විතරක් නෙමෙයි මුල් අසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ කෙටි කාලයකදී මේ සියලු බාධක තියෙද්දී පෑ නමයක් වගේ කාලෙකදී මේ සංවිධාන සියලු සුළුමුළු හොයාගන්න රජය සමත් වුණා. ඒ සමත් වීමත් එක්ක මේ සංවිධානයේ අද වෙනකොට සියලු සුළුමුළු හොයාගෙන අලගිය මුලගිය තැන් සියල්ල හොයාගෙන මේ සංවිධානයේ බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගන්න දැන් මේ වෙනකොට සමත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මුල් අසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, අපි දන්නවා මේ රටේ බොහෝ දෙනෙක් විවිධ විදියේ බයට සන්ත්‍රාසයට රටේ මිනිස්සු පත් කරන්න උත්සාහ කරා. එක පැත්තකින් රටේ ආරක්ෂාව ගැන කතා කරන වගේම දරුවන්ට ආදරෙන් කරුණාවෙන් කතා කරන වගේම මේවා පිටිපස්සේ මේවා යට කිසියම් විදියක දේශපාලනයක් තිබුණ කියන සැකේ අපට තියෙනවා. මිනිස්සු බයට පත් කළා දරුවෝ පාසල් යන එක වළක්වන්න. සමහර නායකව අපි දැක්ක ඇවිල්ලා කියන මාධ්‍ය ඉස්සරහා තවම පාසල් යන සුසු ආරක්ෂාවක් නැහැ කියලා. පාසල් යන්න දරුවෝ සූදානම් වෙනකොට ඒක වළක්වපු සමහර නායකයෝ දරුවෝ පාසලට එන බව දැනගෙන ආරක්ෂාව තහවුරු වෙලා තියෙනවා කියන කාරණේ රටේ ජනතාවගේ හදවතට ඇතුල් වෙලා තියෙනවා කියන ඒ කාරණේ දැනගෙන දරුවෝ පාසල් යනකොට පාසල් ළඟට ගිහිල්ලා අලුත්ම චිත්‍රපටයක් රූපගත කරපු ආකාරය අපි දැක්කා. රංජන් රාමනායක මහත්තයත් නළුවෙක්ද කියලා මට හිතුණා ඒක බැලුවම. ඊට වඩා හොඳ නළුවෝ අපි දැක්කේ දා. ඒ නිසා හොඳට රඟපාලා පාසල් ඉස්සරහ අලුත් ජවනිකාවක් නිරූපණය කළා. තවත් උදවිය අර මැරුණු මිනිස්සුන්ගේ මිනියවල දාන්නත් කලින් ඒ මිනිස්සුන්ගේ සොහොන බඳින්නත් කලින් තුවාල වෙච්ච මිනිස්සුන්ගේ තුවාල වලට දාපු ප්ලාස්ටර් එක ගලවන්නත් කලින් සමහර නායකයෝ නැගිටලා කිව්වා මම ජනාධිපති වෙලා මේක නවත්තන්න කියලා. ඒගොල්ලන්ට උවමනා වුණා සමහර නායකයන්ට මලමිනි මතින් තමන්ගේ දේශපාලනය කරන්න, මලමිනි මතින් හිස ඔසවන්න. මේවට උඩගෙඩි දෙන සමහර මාධ්‍ය තියෙනවා. මේවා මිනිස්සුන්ට ජනතාවට අරගෙන යන සමහර මාධ්‍ය අපි දකිනවා. ඒගොල්ලන්ට වෙන වෙනම න්‍යායපත්‍ර තියෙනවා කියන අපට අද පැහැදිලි. ඒ නිසා අද මේ සියලුම කාරණ සමහර මේරටේ ප්‍රබලම අයගෙන් වෙච්ච අත්තරදීම්. ඒ අයගේ වගකීම ඒ අයගේ රාජකාරිය නිසි ලෙස ඉටු නොකිරීමේ කාරණය දැන් රිචාඩ් බදුද්දී නැමතිවට ලක් කරන්න උත්සාහකන්න. මම කියන්න කැමති මුලාසනාරූට ගරු මන්ත්‍රතුමනි මම නං කිසිම විටක මේ සිදුවීමට අල්ප මාත්‍රයකින් හෝ සම්බන්ධන දශමයකින් හෝ සම්බන්ධන ඍජුව හෝ වක්‍රව සම්බන්ධන කිසිම තරාතිරමක පුද්ගලයේ ආරක්ෂා කරන්න කතා කරන්නේ. එහෙම කතා කරන්න අපට යුතුකමකුත් නැහැ. මේ තනතුරු වලට මන්ත්‍රීකම් වලට මේ සියල්ලට වඩා අපට මේ රටේ මහජනතාවගේ ආරක්ෂාවයි රටේ අභිවෘද්ධියයි වැදගත්. හැබැයි මේ හැම දෙයක්ම කරන හැම සිදුවීමක්ම එක්ක අපි අනාගතය බලන්න ඕන. රටේ අනාගතය බලන්න ඕන. ඉතිහාසයේ අපි අත්විඳපු පාඩම් අපි කල්පනා කරලා බලන්න ඕනේ. මේ පාර්ලිමේන්තුවෙන් අමිත ලිංගම් මහත්තයලා එළියට වැස්සම ද්‍රවිඩ නායකයෝ එළියට වැස්සම සමහර ද්‍රවිඩ ජනතාව ඇතැම්ම අය කල්පනා කරන්නේ නැති අපට දැන් ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන නායකයෝ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයත් එක්ක යන නායකයෝ නැහැ. අපි එහෙමනම් ඊට විකල්පයක් ඇදෙද වෙනත් අය තෝරා ගන්න ඕනි කියලා කල්පනා කරපු අයත් ඉන්නේ නැති. සමහර උදවියට ඒ නිසාම බඩට බෝම්බ දීලා කරට සයනයිඩ් කරලා දීලා මිනිස් බෝම්බ නිර්මාණය කරන්න පහුගිය 30 වසරක යුද්ධේ මේවත් හේතු කාරණා වෙන්නේ නැති. අපි සමහර ගලිපු තීන්දු තීරණ වලින් එක පුජ්‍යලයක එක කණ්ඩායමක් එක පිරිසක් කරපු වැරදි නිසා සමූහයක් දෙස ඒ කෝණෙන් ඒ ඇහෙන් බලපු නිසා අපි ගනිපු සමහර තීන්දු තීරණ ප්‍රභාකරන්ල වාගේ මිනිස්සු නිර්මාණය කරන්න හේතු වෙන්නේ නැති. මරාගෙන මැරෙන බෝම්බ නිර්මාණය කරන්න හේතු වෙන්නේ නැති. එහෙමනම් දැන් මේ සිදුවෙච්ච කාරණයට වැරදිකරුවන්ට දඬුවම් දෙන වගේම සිදුවෙච්ච සිදුවීමේ අලගිය තැන් මුලගිය තැන් හොයාගෙන ගිහිල්ලා ඒ හැම එකක්ම ඒ හැම සිදුවීමකටම සම්බන්ධයට දඬුවම් දෙන්න ක්‍රියා කරන වගේම සහරාල්ල නැවත මේ රටේ බිහිවෙන එක වළක්වන්නත් අපි බුද්ධිමත්ව දුරදිග හිතලා ක්‍රියා කරන්න ඕනේ මුලස්.
ධර්ම මන්ත්‍රීතුමා විනාඩි 2ක පමණ කාලයක්
තියෙනවා. ඒ නිසා මේ ගන්න හැම තීන්දුවක් අද මේ ඉන්න පාර්ලිමේන්තු කණ්ඩායමේ මේ 225 අපි සියලු දෙනාම මහජනතාව ඉදිරියේ චූදිතය වෙලා තියෙනවා. බොහෝ දෙනෙක් මහජනතාව දොස් කියනවා. ඒ වගේම මේ කණ්ඩායමට බරපතල වගකීමක් තියෙනවා රටේ අනාගතය ගැන හිතලා. දුරදිග හිතලා ක්‍රියා කිරීමේ බරපතල වගකීමක් තියෙනවා. ඒ නිසා මේ කාරණාවලදී හැංගීමට කතා කළා, පපුවට කතා කළා, එක් එක් ජාතීන් ගැන කතා කළා, එක් එක් ආගම් ගැන කතා කළා. හැංගීමෙන් තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කරගන්න පටු දේශපාලන වාස්තකාගෙන ක්‍රියා කරන එක ඉතාම පහසුයි. එක ඡන්දයක් දෙකක් එහෙම ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි. කවුරු හරි නායකයෙකුට මේ මලමිනි මතින් මේ තියෙන වෛරය, ක්‍රෝධය, ගින්දල් මතින් ආඩ්බෝඩ් ප්‍රතිරූප හදාගෙන නැගිටින්න පුළුවන් වෙයි. හැබැයි මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි අනාගතේ මේ සභාව නියෝජනය කරන කවුරු හෝ අපේ අනාගත පරම්පරාවට අද අපි ගන්න තීන්දු තීරණවල අනිටු ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්න සිද්ධ වෙන්න ඉඩ කඩ තියෙනවා. ඒ නිසා ගන්න හැම තීරණයක්ම මං ඉල්ලනවා මේ සියලු දෙනාගෙන් බොහොම බුද්ධිමත්ව දුරදිග හිතලා ගත යුතුයි කියලා. මම මගේ පෞද්ගලික මතේ රිෂාඩ් බදුද්දීන් නැමතිවරයා වේවා වෙන කවර හෝ පුජ්‍යලෙක් වේවා කවර තරාතිරමක පුජ්‍යලෙක් වේවා දේශපාලනඥයෙක් හෝ නිලධාරියෙක් වේවා කවුරු හෝ මේ සිදුවීමට කොතනක හෝ සම්බන්ධතාවයක් තියෙනවා නම් ඔහු තනතුරකින් ඉවත් කළ ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඇමතිකමකින් මන්ත්‍රීකමකින් ඉවත් කළ ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඔහුට දිය හැකි ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටදී දිය හැකි උපරිම දඬුවම් ලබා දෙන්න. ඒ දඬුවම මරණ දඬුවම නම් මරණ දඬුවම හෝ ලබා දෙන්න. ඒ සඳහා ක්‍රියා කළ යුතු මිසක තමන්ගේ දේශපාලන වාසිය තකාගෙන ආණ්ඩුවක් වෙනස් කිරීමේ උවමනාව තකාගෙන ඊළඟ ජනාධිපතිවරණයේ ඡන්දගොඩ දිහා බලාගෙන එහෙම නැත්නම් ඊළඟ මහමැතිවරණයේ තමන්ගේ මැතිවරණ ප්‍රතිඵලය දිහා බලාගෙන සිංහල හෝ බෞද්ධ සමාජයේ හෝ කතෝලික සමාජයේ හෝ මුස්ලිම් සමාජයේ හෝ තමන්ට ලැබෙන මනාපය දිහා බලාගෙන මේ පාර්ලිමේන්තුවේ හැංගී මවුසන තීන්දු තීරණ ගන්න ගියොත් එහෙම අනාගත පරම්පරාව අපිට මේ නියෝජනය කරන සියලු දෙනාටම සාප කරන දවස උදා වෙනවා කියන එකයි මට කියන්න තියෙන්නේ. ඒ නිසා මේ වෙලාවේ කාගෙන්ද වැරද්දුනේ, කොතනින්ද වැරද්දුනේ, කවුද පටන් ගත්තේ, කවුද මේකට මුල පිරුවේ, කවුද පඩි ගෙව්වේ, කවුද ආරම්භක අවස්ථාවකදී කවුද මුල් ගල තිව්වේ, කවුද විල්පත්තු දුන්නේ, මේවා ගැන හොය හොයා ඉන්න එක පැත්තක තියලා මේ සිදුවීමේ මුලතැන ඉඳලා හොයාගෙන මේ අවසන් කරන්න ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ගන්න රජයක් හැටියට ක්‍රියා කළ යුතු වගේම ඒ සඳහා සියලු දෙනාගේ සහයෝගය ලැබිය යුතුයි කියන මතය ප්‍රකාශ කරමින් මගේ අදහස් දැක්වීම නිමාට
පත් කරමි. ගරු මන්ත්‍රීතුමා, ඊළඟට ගරු රංජිත් සොයිසා ඇතුමා, ඔබතුමාට විනාඩි පමණ කාලයක් තියෙනවා.
සභාවතුමා විනාඩි කීයක්ද?
විනාඩි 7ක්.
බොහොම ස්තුතියි. මූලාසනයේ ගරු මන්ත්‍රීතුමනි, අද දවසේ හදිසි නීතිය පිළිබඳ විවාදයේ පැවැත්වෙන මේ වෙලාවේ ආණ්ඩු පක්ෂයේ බොහෝ මැති ඇමතිවරුන් විවිධාකාර අදහස් උදහස් ඉදිරිපත් කරා. අපි ඉතාම පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕන, අප්‍රේල් මාසේ 21 වෙනිදා සිදුවීම ලංකා දේශපාලන ඉතිහාසයේ දිහා ඉතාම විමර්ශනාත්මකව නිරීක්ෂණාත්මකව හදාරන කොට අපිට හිතෙනවා 83 කළු ජූලිය, 83 කළු ජූලිය නැවත නිර්මාණය කිරීමක් මේ සිද්ධ වෙලා තියෙන්නේ. මීට පෙර කතා කරපු ගරු රාජ්‍ය ඇමතිතුමා කිව්වා, රාජ්‍ය ඇමතිවරයෙක් කිව්වා, 83 කළු ජූලිය නිසා LTT සංවිධානය ඇති වුණාය, LTT සංවිධානයට අවශ්‍ය කරන උත්තේජක ලැබුණාය, ඒ නිසා රටේ මහා විනාශයක් 30වරු යුද්ධයට මුහුණ දුන්නායි කියලා. සහතික ඇත්ත, සහතික ඇත්ත. අපි කියන 83 කළු ජූලිය නිර්මාණය කරපු නිර්මාතෘවරුන් අදත් මේ පාර්ලිමේන්තුව තුල ඉන්නවා, ආණ්ඩු පක්ෂ පැත්තේ වාඩි වෙලා. ඉතිහාසය කියනවා කවුද යාපනයේ පුස්තකාලයේ ගින්තිම සංවර්ධ සභා ඡන්දි ඡන්දපෙට්ටි මංකොල්ල කාලා. ඒ ඡන්දපෙට්ටි මංකොල්ල කපු හොරු ටික අදත් පාර්ලිමේන්තුවේ මුල් පෙළේ ඉන්නවා, ආණ්ඩු පක්ෂ පැත්තේ. නැහැ කියන පුළුවන් කාට අද ඉතිහාසය ඔප්පු වෙලා ඉවරයි. 83 කළු ජූලිය නිර්මාණකේ සම්පූර්ණම තිබිච්ච එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව කියන එක. ඒකට වැරදි තීන්ද, වැරදි තීරණ නිසා 60,000ක් මේ රටේ මලකඳන් ගංගාල පාලකයා ටයර් සෑනද පිච්චිලා ගියා. ඒ අපරාධය කරපු සේදත් කිව්වේ ජනතා විමුක්ති පෙරමුණ සමසමාජ නව සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය මේ අපරාධය කරයි කියලා. එදා කඩසාප්පු ගිනි තිබුවයි දෙමළ ජනතාව හිංසා පීඩා කරයි කියලා. හැබැයි ඒ සාක්ෂිත් එක ඔප්පු වෙලා තියෙනවා. එදා හිටපු පාලකයා ඉතාම කුමන්ත්‍රණකාරීව තමන්ගේ ආණ්ඩු බලය දික් කරගන්න, මේ රටේ නැගින වමේ ව්‍යාපාර නැති කරන්න, වාමංශි ව්‍යාපාර නැති කරන්න ගත්ත ක්‍රියාමාර්ගයක් අනුවන මෝඩ ගොන් තකතිරි තීරණයක් 83 කළු ජූලිය කියන දෛත්‍යාසී දින ඔප්පු වෙලා ඉවරයි. අද කියනවා මේ අප්‍රේල් 21 ප්‍රහාරය පිටිපස්සේ ඒ පිටිපස්සේ විපක්ෂයේ ඉන්නවය, ඉන්න අනතුරු සිද්ධියේ පහර දීමවල විපක්ෂයේ ඉන්නවය, මේකට විපක්ෂයේ මුණ දෙන්න ඕනිය, කුලියාපිටිය ගහපු මිනිස්සු අපි දන්නවය, දුම්මල සූර්ය ගහපු මිනිස්සු අපි දන්නවය. දැන් මේ විපක්ෂ පැත්තට අපි කියන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරුනේ වෙන දෙයක් කරා නම් ඒකට තමයි ආණ්ඩුවක් තියෙන්නේ. ආණ්ඩු අගමැතිවරෙක් එක්ක කැබිනට් එකක් ආණ්ඩුවක් තියෙන එකට රාජ්‍ය බලයේ තියෙන ත්‍රිවිධ හමුදා තියෙන ඒගොල්ලන්ගේ අතේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තියෙන මේගොල්ලන්ගේ අතේ. එහෙමනම් මේ අයට මේ පරීක්ෂණ කරලා මේක ඔප්පු කරන්න ඕන. දිගන සිද්ධිය ගියවෘතේ සිද්ධුනා, දිගන සිද්ධිය. එක මිනිසෙක් නඩු පැවරුවද නැහැ. හැබැයි නාමල් කුමාර කියන පැහැදිලිවම ආණ්ඩුවේ නිර්මාණයක් කියලා දිගන සිද්ධිය. ඒ සම්බන්ධ කිසි තොරතුරක් නැහැ ගරු සභාපතිතුමනි. කිසි වාර්තාවක් නැහැ. මෙයා සම්පූර්ණ අපි ඉතා පැහැදිලිවම ප්‍රකාශ කරනවා මේ අප්‍රේල් 21 ප්‍රහාරයේ සම්පූර්ණ වගකීම වර්තමාන ආණ්ඩුව බාරගත් යුතුයි. ඒක විපක්ෂ අපේ පැත්තට දාලා හරියන්නේ නැහැ. මේ රටේ විපක්ෂයක් කිසිදාක නොකරපු ආකාරයට රට සහ ජාතිය ජනතාව ගැන හිතලා විශේෂ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමත් සමග විපක්ෂයේ හිටින අපි රජයට මේ ප්‍රශ්නේ විසඳා ගන්න දිය හැකි සියලු සහයෝගයන් දෙනකොට අර උදේ ගම්මන්පිල මන්ත්‍රීමාගේ කන්න දෙන අත හපා ගන්නවා වගේ දැන් කියනවා මල මිනීමතන් ලේකඳන් මතින් ලේ ගංගා මතින් බලයට විපක්ෂය නැහැ, විපක්ෂේ හිමු වුණාවක් නැහැ. අපි දන්නා මේ රටේ ආණ්ඩුකම ව්‍යවස්ථාව අනුව අපිට ජනාධිපති මැතිවරයෙක් ළඟ එනවා. ජනාධිපතිවරයා අපි හිතනවා මේ අවුරුද්දේ ජනාධිපතිවරයෙක් කැයි කියලා. අපි ජනතාවට තීන්දුව ගන්න දෙමු. කවුද හොඳ, කවුද නරක, රටරෝණි නායකයා කවුද කියලා තීන්දුව කරන්න. ඒ නිසා විපක්ෂයට අවශ්‍ය නැහැ මලකඳන් ලේ ගංගා මතින් බලයට එන්න. හැබැයි බලය ඉන්න කණ්ඩායමට අවශ්‍යලා තියෙනවා මේ රට අමු සොහනක් කරලා හරි තමන්ගේ බලය ආරක්ෂා කරගන්න. ඇයි මහ බැංකු හොරු ටික ඊළඟෙන ආණ්ඩුවකදී එක දිගට හිරගෙදර දක්වන්න පටන් ගන්නකොට ඒකෙන් බේරෙන්න ඕන කමක් තියෙනවා. හොරකම් තක්කඩියම් කරපු මිනිස්සුන්ට මේකෙන් බේරෙන්න ඕන කමක් තියෙනවා. එහෙමනම් ආණ්ඩු බලය රැක ගන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඒ නිසා පැහැදිලිව කියනවා විපක්ෂයක් හැටියට අවුරුදු 4-5ක් තිස්සේ අපි විපක්ෂයේ හිටියානම් තව මාස 5ක් අයක් මේ විපක්ෂයේ ඉඳගෙන මේ කටයුතු කිරීම අපිට කිසිදු අපහසුාවක් නැතුව වගේම ඉතාම අවාසනාවන්ත සිද්ධාමත්ින් කාලකන් විදිහට බලයට එමේ අවස්ථාවක් අපේ ආණ්ඩුවට නැහැ කියන එක කියන්න ඕන.
ඒක ගරු මන්ත්‍රීතුමා තව විනාඩි 2යි ඔබතුමාට
තියෙනවා. ඒ වගේම ගරු සභාපති මූලාසනයේ සභාපතිතුමනි බලන්න මේ සිද්ධියත් එක්ක ගරු අගමැතිතුමා කියන රුපියල් කෝටි 45,000ක අවාසියක් ලාභයක් දැනට සිද්ධ වෙලා තියෙන මේ රටේ සංචාර කර්මාන්තයේ කියලා. අද මේ රටේ පාරේ ඉන්න යාචකයට හිඟමන් නැහැ. ත්‍රිවිල් එකේ දුවන මනුස්සයා ත්‍රිවිල් එකක් තුවා ගන්න විදිහක් නැහැ. හයර එකක් තුවා ගන්න විදිහක් නැහැ. මුළු රටම සම්පූර්ණ අක්‍රිය වෙලා අකර්මණ්‍ය වෙලා ගිහිල්ලා. රත්නපුර දිස්ත්‍රික්කයේ විතරක් ගරු සභාපතිතුමනි ගල්වලවල් 106ක් තියෙනවා. ගල්වලවල 106ක් තියෙනවා. ආණ්ඩුවගත තීරණයක් කරන මම ගරු රුවන් විජේවර්ධන ඇමතිතුමාගෙත් අවධානය යොමු කළා. මේ ගල්වලවල් ටික කරගෙන යන වෙඩි මෙහෙත් පුපුරන ද්‍රව්‍ය නිකුත් කරන ඕනෑම කොන්දේසියකට බලපත්‍ර තියෙන අයට අද පුපුරන ද්‍රව්‍ය නිකුත් කරන්න නැද වෙඩි මෙහෙත් දෙන්නේ නැති හින්දා ඒ ගල්වලවල් 106න් වැඩ කරන කම්කරුව ගරු මන්ත්‍රීතුමනි ගල්වලවල් වැඩ කරන ඉතාම අහිංසක කම්කරුව මම හිතන්නේ මේක ඔබතුමා නියෝජනය කරන දිස්ත්‍රික්කයේ මේ ලංකා පුරාම තියෙනවා මේක. රත්නපුර දිස්ත්‍රික්කයේ 5000ක් ඉන්නවා. මේ මිනිස්සුන්ට කන්න නැහැ. ළමෙක් ඉස්කෝලේ යවගන්න විදිහක් නැහැ. ලෙඩ බෙහෙත් ටිකක් ගන්න විදිහක් නැහැ. පුපුරන ද්‍රව්‍ය නිකුත් කිරීම ආණ්ඩුව නිකුත් ආණ්ඩුවේ නියෝගයක් පරිදි නිකුත් නවත්තලා තියෙනවා. ඒ නිසා මේ ගල්වැඩවල 5000ක් මිනිස්සු අද ජීවත් වෙන විදිහක් නැතුව ඒක තමයි කරකැවෙනවා. ජීවිත අනාරක්ෂිත බවට පත් වෙලා. මේ බෝම්බේ පිපිරීමත් එක්ක ආණ්ඩුව ගත ඇතම් ක්‍රියාමාර්ග ආණ්ඩුව යදපු ඇතම් තීරණ මේ ඇතින වැරදි සහගත අවුල් සහගත තත්ත්වයන් නිසා රටේ ආර්ථික වගේම මුළු රටම එකතන කරකැවෙන මට්ටමකට එකතන ඇඹරන මට්ටමකට පත් වෙලා තියෙන රටේ ආර්ථිකය ආය කවුරු කිව්වත් මේ ගොඩ ගන්න පුළුවන් මට්ටමක නෑ තා බොහෝ කාලයක් යනකම්. අපි ඉස්සෙල්ලා යුද්ධය දින කාලේ කරු මන්ත්‍රීතුමනි අපි ගියේ පාසල් මුරගන්න දෙමව්පියෝ 2600 වසරක් ඉතිහාසය තුළ මේසරේ සිල් ගන්න උපාසක උපාසිකා පන්සල් ආරක්ෂා කර රටේ මිනිසුන් යන්න සිද්ධ වුණා. අගෙයි නේද අපමණ වෙනස රට දීපු අගය.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ කාලය අවසානයි.
ඔවිසිය මට විනාඩියක් දෙන්න කතා අවසන් කරන්න. රටට අවුරුදු 4-5ක් තිස්සේ දීපු වෙනස අගෙයි නේද? බොහොම අගෙයි. කොහමද වෙනස? දැන් පන්සල් වල සිල් ගත්ත සිල් ගන්න උපාසක උපාසිකාව ආරක්ෂා කරන්නත් මිනිසුන්ට යන්න වෙච්ච මට්ටමට රටේ ආරක්ෂා පිරිහිලා ගිහිල්ලා තියෙන නිසා අප්‍රේල් 21 සිදුවීමේ සම්පූර්ණ වගකීම රජයේ බාරගත යුතුක් මෙන්ම ඒස්නා විසඳුම් සොයලා මේ තත්ත්වය වහම අවසන් කිරීමේ බරපතල වගකීමක් රජයට තියෙනා වගේම ඒ ඉටු නොකරන්නේ නම් ජනතාවගේ පැත්තෙන් දක්වන ප්‍රතිචාරය ඉතා ප්‍රබල විය හැකි. ඒ ඉතා නරක එකක් කියන ආණ්ඩුව ප්‍රකාශ කරමින් වෙලා ලබා දීම සඳහා ස්තුතිවන්ත වෙමින් මම නිහඬ
වෙනවා. ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මීළඟට ගරු සුසිල් ප්‍රේම් ජයන්ත් මැතිතුමා ඔබතුමාට විනාඩි 8ක් කාලයක් තියෙනවා. ඔබට ප්ලීස් ඊට කලින් ගරු සිද්ධි ජයරත්න මන්ත්‍රීතුමා මුලාසනින්ද පැමිණ. ගරු මන්ත්‍රීතුමා කතා කරා.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද අපි දවස පුරා විවාදයට ලක් කරලා තින්නේ මහජන ආරක්ෂක පනතේ විධිවිධාන යටතේ හදිසි නීතිය දීර්ඝ කිරීමේ විවාදයට. මම මුලින්ම දැනගන්න කැමති ආණ්ඩු පක්ෂයෙන් හදිසි නීතියක් දීර්ඝ කිරීමේ අවස්ථාවකදී ඊට පෙර මාසයේ සිදු වූ සිද්ධීන් ඒ සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්ත සැකකරුවන් ඒ සැකකරුවන් සම්බන්ධයෙන් කී දිනේ රැඳවුම් නියෝග අරන් තිනවද? කී දිනේ රිමාන්ඩ් බන්ධනාගාරයට පත් කළා තිනවද? කී දිනේ චෝදනා නැත්තම් නිදහස් කළා තිනවද? දැන් ඒ පිළිබඳව වාර්තාවක් මේ ගරු සභාවේ මේ හදිසි නීති විවාදය විවාද කිරීමට මත්තෙන් ආණ්ඩුව කවුරු හෝ ඇමතිවරේ බොහෝ විට සභානායකතුමා වෙන්න පුළුවන් නැත්තම් ගරු අගමැතිතුමා වෙන්න පුළුවන් නැත්නම් විශේෂවර අමාත්‍යවරයෙක් හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් මේ සභාවට ඉදිරිපත් කළා තියෙනවද කියලා මම දැනගන්න කැමතියි. කනගාටුවට කාරණය ඉදිරිපෙළේ කිසිම ඇමතිවරයෙක් මේකට උත්තර දෙන්න නැහැ. මේ මහලොකුවට කතා කරන්නේ රටේ ජාතික ආරක්ෂාව ගැන මෙච්චර ගත්තා මේවා කළයි කියලා. අපි විපක්ෂයක් හැටියට කිසිදු විවාදයකින් තොරව හදිසි නීතිය පනවන්න සහයෝගය දුන්නා. හදිසි නීතිය දිරි කරන්න අපේ සහයෝගය දෙනවා. රටේ නීතිය සාමය කළමනාකරණය කරගන්න අවශ්‍ය සහයෝගය අපි දෙනවා. දරුවන් පාසල් වලට යවන්න මේ අධ්‍යාපන ඇමතුමාගේ සංදර්ශන පැවැත්වුවයි කියලා විපක්ෂය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙරටේ ජනතාව විශ්වාස කරන නායකයෙක් හට එතුමා කිව්වා විපක්ෂ මන්ත්‍රීවරුන්ට දිරිගන්නමු. අපි ගෙවල් වලට එලා ඉන්න නෙමෙයි. රජයේ සේවකේ වැඩට යන්න ඕනේ, කාර්යාල වලට යන්න ඕනේ, පෞද්ගලික අංශයේ වැඩට බහින්න ඕනේ, දරුවෝ පාසල් යන්න ඕනේ. ත්‍රස්වාදයට බය ගැහි ගැහි ඉන්න නෙමෙයි අපි රටක් හෙට තින්නේ කියලා. ඒක ඒක උසුළු, ඒක හාස්‍යට ලක් කරන මට්ටමට ගියා අධ්‍යාපන ඇමතිතුමා. නිසා මම කනගාටු වෙනවා. මේ රටට දැනගන්න තියෙන එකම ක්‍රමය හදිසි නීතිය දීර්ඝ කරනකොට අවුරුදු ගානක් හදිසි නීතිය තිබ්බා, මාසිකව විවාද කළා. ඒ හැම අවස්ථාවකදීම විවාදයට පත්ෙන් පාර්ලිමේන්තුවේ සභාගත කරනවා වගකීතු ඇමතිවරයෙක්. මෙන්න පසුගිය මාසේ හදිසි නීතිය අර්ථය අපි ගත්ත ක්‍රියාමාර්ග කියලා. අද ආණ්ඩුවට ඒකවත් කියන්න පුළුවන් කමක් නැහැ. කවුරුන් හෝ ඇමතිවරයෙක් නැත්නම් ආණ්ඩුවේ කවුරු හරි කිව්වොත් 78ක් සැකකරුව අරන් තිනවත් අලංගුවට. තව එක්කෙනයි ගන්න ඉන්නේ. දැන් මේවා කොහෙද වාර්තා වෙන්නේ? කොහෙද තින්නේ? පාර්ලිමේන්තුවේ හැන්සට් ගත වෙනවද? නැහැ. වගකීම් රහිත ආණ්ඩුවක්. හදිසි නීති විවාදයේ දීර්ඝ කරනකොට කලින් මාසේ හදිසි නීති වාර්තාවක් ඉදිරිපත් කළේ නැහැ. අන්න පෞසේමතුමත් ඉන්නෝ ඒ පැත්තේ. ඔබතුමා ඇමතිවරයෙක් හැටියට හිටියා. ඒ ආණ්ඩුවල හැම මාසෙකම දීර්ඝ කරනකොට වාර්තාවක් දුන්නා. ඒ වාර්තාවක් අද අපිට නැහැ. දැන් මේ අධ්‍යාපන ඇමතිතුමා කිව්වා සංදර්ශන පැවැත්වුවයි කියලා. විපක්ෂයේ මන්ත්‍රීවරු පාසල් වලට ගිහිල්ලා විපක්ෂය ආයේ සංදර්ශන පැවැත්වුවේ නැහැ. එතුමා තමයි, එතුමාගේ මූණත් අහඩුව වෙනත් කිසිම අධ්‍යාපන ඇමතිවරයෙක් කළේ නැහැ. රජයේ නොමිලේ දෙන ටෙක්ස්ට් බුක් එකේ අච්චුපොතේ ඉස්සරහට ප්‍රකාශයක් එක්ක දැම එතුමාගේ මූණත් අහඩුව. එතුමාගේ මුහුණ අගමැතිතුමාට ප්‍රිය වුණාට මේ දරුවා 45 ලක්ෂයකට ප්‍රිය වෙන්නේ නැහැ. අධ්‍යාපනය කියන්නේ ඕක නෙමෙයි. අධ්‍යාපනයේ ගුණාත්මක භාවය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, ලෝකයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් එක යන්නේ කොහොමද? ඒ වගේන වගේ වගක් නැහැ. මෙතන ඇවිල්ලා පාර්ලිමේන්තුවේ කියන විපක්ෂ මන්ත්‍රීවරු සංදර්ශන තිබ්බලු. සංදර්ශන තිබ්බේ නැහැ. අපි වගකීමක් ඉටු කළේ. මං කියනවා එතුමාට, යුද්ධය අවසාන භාගයේ LTTE එකේ 2009 මැයි මාසේ වෙල්ලමුල්ලි වයිකාල් ඉඳලා 310,000 සෙට්ටිකුලම් කඳුර වලට එනකොට ගරු මන්ත්‍රීවරුනි, එයින් 74,000ක් හිටිය දරුවෝ, 74,000ක් 12,000ක් හිටිය ගුරුවරු. එතකොට අධ්‍යාපන ඇමති මම යුද්ධය අවුරුදු 3 ගියා, එක පාසලක් අපි වැහුවේ නැහැ. ඒ 74,000ක් දරුවන්ට සුදු නිලඳුන්නේ මේ අපි දුන්නේ දුබුරු පාට. ඒවා මොකද? දූවිල්ල වදිනෝ. මාස 1 යනකම් අපි උපදේශන සේවාවක් තිබ්බා කොළඹින් ඉඳලා ද්‍රවිඩ මාධ්‍ය ගුරුවරු අනුරාධපුරයට ගිහිල්ලා එතන ඉඳලා සෙට්ටිකුලම් වලට ඇරලා. මාස 3 යනකොට අපි පන්ති කාමර පටන් අරගෙන කඳවුරේ ගැන්නුවා, විභාගවලට තිබ්බා. එනේ එහෙම තමයි. කිසිදු ජාති භේදයකින්, වර්ග භේදයකින් තොරව එදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යුද්ධයක් කරන ගමන් යුද්ධය අවසාන අධියරේදී මෙරටේ දරුවෝ පාසල් වලට නැති අයට පාසල් යැව්වේ, ඉගැන්නුවේ. ඊළඟට මං අහනවා ආණ්ඩුව, 21 වෙනිදා ඉරුදින පාසු ඉරුද ප්‍රහාරේ රෑ 9:00 බැලුවා නම් ප්‍රවෘත්ති අල් ජසීරා එක මේ ආණ්ඩුවේ මේ රටේ ඉන්න බෞද්ධ ජනතාවට එරෙහි ප්‍රචාරයක් ගෙනිච්චා, BBC ලෝක සේවය ගෙනිච්චා. මේ එතකොට හොයාගෙනත් නෑ ISIS ප්‍රහාරයක් කියලා. දවස් දෙකකට පස්සේ නේ කිව්වේ. හැබැයි මං කියනෝ, දළදා මාලිගාවට ප්‍රහාර ගැහුවා LTTE ත්‍රස්තවාදීන්. ශ්‍රීමා බෝධිගාව 100ක් මැරුවා. මේ රටේ බෞද්ධ ජනතාව, ගරුතර ස්වාමීන් වහන්සේලාවත් කිසිදු ද්‍රවිඩ අහිංසක පුරවැසියෙකුට නැත්තම් කෝවිලකට පහර දීමක් කළේ නැහැ. අන්න ඒක තමයි මේ රටේ බෞද්ධ සංස්කෘතිය, බෞද්ධ ඉතිහාසය, බෞද්ධ දර්ශනය අනුව බෞද්ධ ආගමේ අපිට උගන්වන දේ, අපි ක්‍රියාත්මක කරන දේ. මේ ආණ්ඩුවේ මේ මෝල් ඇමතිවරු දෙතුන් දෙනෙක් ඉඳගෙන පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන කියනකොට කොක්කණ්ඩල ලසිනා එනවා අපි දැක්කා මාධ්‍ය තුලින්.
ඔබතුමාට තව විනාඩි 2යි.
ඔව්, ඉරෝෂන් පෙර මන්ත්‍රීතුමාගේ එක වැරදිමක් කියලා කියන්න ගිහිල්ලා ඇනගත්ත ඒ ඇමතිතුමා. ඇමතිතුමියක් ගිහිල්ලා කතා කළා හිරගෙදරට ගිහිල්ලා හිරකාරයෝ නිදහස් කරන දවසේ 732 පොදු සමාව යටතේ භික්ෂුන් වහන්සේලාගේ විනය ගැන. මොකද්ද තියෙන එතුමියට අයිතිය? එතුමියට පුළුවන් ඕනනම් ඔය ප්‍රකෝපකාරීන් ප්‍රකාශ කරපු අයව නීතිපති හරහා නීති ඉදිරියට ගේන්න. ඒක පැත්තක.
ඒක පැත්තක දීලා යනවා භික්ෂුන් වහන්සේලාගේ විනය ගැන කතා කරන්න ඇමතිතුමිය. ඈ මේ ඔක්කොම තව ඇමතිවරෙක් ඉනවා මේ රටේ. ඈ මේක බෞද්ධ රටක් නෙවෙයි. මේ ඔක්කොම හදනවා. එහෙනම් ජාත්‍යන්තරයට උත්තර දෙන්නේ කොහොමද මේ ආණ්ඩුව? බෞද්ධයන්ට එරෙහිවගෙන ප්‍රචාරය ගැන. ඒ නිසා මතක තියාගන්න. මේ ආගම් ભેදයක් නැහැ. ಜಾති ભેදයක් නැහැ. මේ රටේ සියලුම පුරවැසියෝ මේ රටේ පුරවැසියෝ හැටියට තමයි අපි විපක්ෂයක් හැට මේ හදිසි නීති දීර් කරන්න සහයෝගය ලබා දෙන්නේ. මම කියන්න කැමති මේ ආණ්ඩුව කිසිම පියවරක් ගත්තේ නැහැ ඒ විදේශ බොරු ප්‍රචාරවලට උත්තර දෙන්න. එහෙනම් ඒක තහවුරු කරන්න අරිනවා ඇමතිවරුන් කියන කතාවල් ටික. මෙතෙන්දී ප්‍රශ්න තියෙන්නේ මේ අපිට චෝදනා කළ විපක්ෂයේ මේ පහුගිය කලබල දවස් 21ක් ගිහලා කවුරුත් කලබල කරන්නේ නැහැ. අපේ ගරු කාදිනල්තුමා ඉතාම මැනවින් ඒ தත්ත්වය කළමනාකරණය කළා. හැබැයි මේ ආණ්ඩුවට බැරිනවා ඒ தත්ත්වය කළමනාකරණය කරන්න. අද වෙනතුරුත් බෑ. අද වෙනතුරුත් බෑ. තව ප්‍රතිඵලෙන් ඉස්සරහට ඒ මේ ප්‍රකෝප කිරීම නෙමෙයි කලබල නෙමෙයි ආර්ථික වශයෙන් රට තවදුරටත් අගාධයට වැටලා යනවා. අර කළුගල් කර්මාන්තය 500කට බලපත්‍ර නැහැ. කද කළුගල් නැහැ. මේසන් බාස්ලට වැඩ නැහැ. අත් උදව් කරුවන්ට වැඩ නැහැ. කොන්ත්‍රාත් කරුවන්ට වැඩ නැහැ. ඉංජිනේරුවන්ට වැඩ නැහැ. තව ඉස්සරහට වෙන්නේ මේ සංචාරක ව්‍යාපාරේ නැහැ දෙන එක අවුරුද්දකට දික් කළා මදි. සමස්ත ආර්ථිකේම දෙගුණ තෙගුණ වෙලා කඩා වැටීමට ලක් වෙනවා. මං අහන ආණ්ඩුවේ සැලැස්ම මොකද්ද? මේ පාර්ලිමේන්තු ඉදිරිපත් කරන ඒවා. ඒවා ඉදිරිපත් කිරීමක් නැහැ. ඒ නිසා මම ඊටම පැහැදිලිව කියනවා. තමුන්නාන්සලා අඩුම තරමේ ලැබෙන මාස මේක දික් කරන කොටවත් මේ වගකීම්ට කියන්න, ගරු අගමැතිතුමාට කියන්න, ගරු ඇමතිවරුන්ට කියන්න, වාර්තාවක් ඉදිරිපත් කරන්න කලින් මාසේ ගත්ත ක්‍රියාමාර්ග මොනවද කියලා. නැත්තම් ජනතාව ඉන්නේ අඳුරේ, රටම ඉන්නේ අඳුරේ. ඒ නිසා රටයි ජනතාවයි අඳුරේ තවදුරටත් තියන්න එපා. එහෙම වගකීමක් තමුන්නාන්සලාට නැහැ. වගකීතු ආණ්ඩුවක් හැටියට හැසිරෙන්නයි කියන ඉල්ලීම කරමින් මගේ කතාව අවසන් කරනවා. අපේ සහයෝගය හදිසි නීති දීර්ඝකරණයට අපි ලබා දෙනවා. රටේ නීතිය සාමය ආරක්ෂා කරගන්න.
ස්ටුඩියෝ ප්‍රතුමාට මීළඟට ගරු රංජන් රාමනායක අමාත්‍යතුමා විනාඩි 15ක් කාලයක් තුළ.
ඔබ ස්තුති. හදිසි නීති විවාදය ගැන කතා කිරීමේදී ඊට සම්බන්ධ වෙන ලැබීම මගේ යුතුකමක් කියලා දෙනවා මූලසනුර මන්ත්‍රීතුමනි. මා පහුගිය ටිකේම මේ ව්‍යසනය ගැන කතා කරන්න අවස්ථාවක් ඉල්ලුවත් මගේ කතාව නිසා යම් යම් පාර්ශ්වවල හිත රිදෙනවා කියලා මතයක් ගිය නිසා මගේ නම කපලා තිබුණා. මම දන්නේ නැහැ මොකද ඒ පාර්ශ්වය කියලා. ජනතාව බලාපොරොත්තු වෙලා හිටිය මගේ මතය මොකද්ද කියලා දැනගන්න මේ ප්‍රහාරය පිළිබඳවත් මම Facebook ඇතුළු අනිකුත් මාධ්‍ය ජාලවල මගේ මතය කිව්වත් මට පාර්ලිමේන්තුවේ කතා කරන්න ලැබෙන ප්‍රථම අවස්ථාව මෙයයි. මුලින්ම කියන්න ඕනේ 254ක ජීවිත අද කිසිම නිරායුද ආයුධවලට සම්බන්ධ නැති කිසිම ත්‍ස්ස සංවිධානයකට සම්බන්ධ නැති අහිංසක යාඥා කරන්නට ගිය පල්ලිවලට ගිය සහ වෙනකුත් ස්ථානවලට ගිය අහිංසකම ජනතාවක් අද තමුගේ ජීවිත අහිම කරගෙන තියෙනවා මේ දේශපාලන ප්‍රශ්න නිසා, මේ අන්තවාදීන්ගේ ප්‍රහාරය නිසා. ඔවුන්ට මම මෝක්ෂ සුව ප්‍රාර්ථනා කරනවා, නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. අපි කොච්චර අද වාද විවාද කළත් කවදාවත් ඒ ජනතාවට ආයෙ පණ එන්නේ නැහැ. ඒ පවුල් වලට තමයි ඒ තනිකරම ඒ කනගාටුව සහ දුක. ඒ අය ඒක දරාගෙන කෝපයෙන් බලන් ඉන්නවා මොනවද ඒ අයට වෙන යුක්තිය, මේ අයට වෙන නීතිය, මේ අයට වෙන සාධාරණත්වය ගැන බලාගෙන ඉන්නවා. පහුගිය ටිකේ අති උතුම් කාදිනල්තුමා මැල්කම් රංජිත් කාදිනල්තුමා ප්‍රකාශ කළා මේ ව්‍යසනයට මේ පහර දීමට සම්බන්ධ ඍජුව වක්‍රාකාරව සම්බන්ධ සියලුම දෙනාට තනතුරු වලින් ගැන හිතන්නේ නැතුව දඬුවම් දෙන්න කියලා එතුමා ප්‍රකාශ කළා. නමුත් අපි බලාගෙන ඉන්නවා ලංකාවේ ජනතාවට විශාල කෝපයක් තියෙන්නේ. ජනතාව බලාගෙන ඉන්නවා, සාක්ෂි තියෙනවා, CCTV තියෙනවා, නඩු භාණ්ඩ තියෙනවා, මියගිය අය ඉන්නවා. මේ සියලු දේවල් තියෙද්දී තාම හාල් මැස්සෝ කීප දෙනෙක් අත්අඩංගුවට අරන් ඉන්නවා. තෝරු මෝරු හැමදාම බේරිලා ඉන්නවා. තෝරු මෝරු ටික හැමදාම නිදැල්ලි. මේක හැමදාම වුණා මුලසන රුදු මන්ත්‍රීතුමනි. මට මතකයි වියසනේ, සුනාමි වියසනේ. මේ සුනාමි වියසනේ වෙලේදී මොකක්ද වුනේ? කිව්වා සුමාත්‍රා දූපත් වලින් ඒක දැන්නුවා කියලා කිව්වා. තව කිව්වා ඉන්දුනීසියාවෙන් මේක දැනුම් දුන්නා කියලා කිව්වා. අපේ දහස් ගාණක් ජනතාවගේ ජීවිත අහිමි වුණා. අහිමි වුණාට පස්සේ මොකක්ද වුනේ? තව වෙනතුරු අත්අඩංගුවට ගත්ත කෙනෙක්ගේ නමක් නැහැ, ගමක් නැහැ. ඊට පස්සේ පහුගිය ටිකේ මෑත යුගයේ මම දැක්කා මේ ඛනිජ තෙල්, පෙට්‍රල්, ඩීසල් හිඟයක් මත ජනතාව පුදුම විදියට දුක් විඳා. පාරවල රස්වැය දුලා අම්මා මෝ නැතුව කුණු හරපෙන් බැන්න ආණ්ඩුවට. එතකොට කිව්වා ඒ අය අත්අඩංගුවට ගන්නවා, පරීක්ෂණ කරනවා කියලා. අර්ජුන රණතුංග මහත්මයාත්ම කිව්වා. නමුත් තාම කාවත් අත්අඩංගුවට ගත්ත විදියක් මට නම් පේන්නේ නැහැ. ඉතින් කුණුකන්ද, කුණුකන්දරත් ලොකු ඉතිහාසයක් තියෙනවා. ඉතින් මේ ඒකෙදි අත්අඩංගුවට ගන්නවා කිව්වා, එල්ලනවා කිව්වා. ඒ සේරම මේ අපේ අමතුම මතක් කරනවා, හිටපු අමතුම ශාලාව, මේ සියලු දේවල්. එතකොට මේ පහුගිය ටිකේම ලංකාවේ වුණු සිද්ධිවලට කවුරුත් අත්අඩංගුවට ගැනීමක්, සිරගත වීමක් වුණේ නැහැ. ඉතින් ඒ හින්දා මහා බැංකු සිද්ධියේදී, මහා බැංකු සිද්ධිය නම් අර කසුන් පලිසේන, අර්ජුන ඇලෝසියස් වගේ අය හිටියා. මහා හොරා මං හිතන්නේ සිංගප්පූරේ හැංගිලා ඉන්නවා. නමුත් බොහොම මුදල් හොයාගත්ත බොහෝ දේවල් වුණා. නමුත් ජනාධිපතිතුමා කිව්වා එක්සත් ජාතික පක්ෂයේ මහා බැංකු වංචාව බිලියන 9යි, අජිත් දිවාඩ් කබ්‍රාල්, පූජිත ජයසුන්දර, මහින්ද රාජපක්ෂ මහත්මයා කාලේ මහා බැංකු වංචාව බිලියන 889යි කියලා. මට බයින් එපා, ඒක කිව්වේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා, ජනාධිපති කොමිසමේ තිබුණ හැටියට කියන එක. මම මේ මට බයින් එපා, ඩිස්ටර්බ් කරන්න එපා. එතුමා කිව්ව කතාවක්. ඉතින් මම කියන්නේ මේවා බලන් ඉන්න මුලසන රටේ මන්ත්‍රීතුමනි, ජනතාව දන්නවා බොරුවට මේ කෑ ගැහුවට වුණ ටිකේ, යමක් වුණ ටිකේ කෑ ගැහුවට හැමදාම තෝරු මෝරු තල්මසු බේරිලා අහිංසක කොහේ හරි අර මිටි තැනින් වතුර ගලන් යනවා වගේ පොඩි හාදෙක් තමයි අහුවෙන්නේ. කවදාවත් ලොකු තෝරෙක් මෝරෙක් අත්අඩංගුවට ගන්නේ නැහැ කියන මතය ජනතාවගේ හිතේ පැලපදියක් වෙලා තියෙන ඉඳ තමයි ජනතාව කියන්නේ. මම තමයි ඒක මුලින්ම පාර්ලිමේන්තුවෙත් කිව්වේ, මේ පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්නේ කවදද? කවදද ලිෆ්ට් එකක් හිර වෙලා මැරෙන්නේ? කවදද පාර්ලිමේන්තුවට අකුණක් ගහන්නේ? කවදද කට්ටියටම වෙඩි තියලා දාන්නේ එකෙක් එන්නේ නැද්ද? මේ වගේ වෛරෙන් ජනතාවේ ඉන්නේ කවදාවත් නීතිය යුක්තිය හරියට ඉෂ්ට වෙන්නේ නැති හින්දා කියන එක ඒ වේදනාවෙන් ජනතාව ඉන්නේ. මුලස්රාඩුද මන්ත්‍රීතුමනි, ගරු මුලස්රාඩුද මන්ත්‍රීතුමනි, පහුගිය ටිකේම මේ දැන් හමුදාපතිතුමා කිව්වා රටේ පූර්ණ ආරක්ෂාවක් තියෙනවා කියලා. එතුමා එහෙම කියද්දි අපි බලමු මේ 225 කොහොමද ඍජුව වක්‍රාකාරව මේ ප්‍රහාරයට සම්බන්ධ වෙන්නේ කියලා. මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225ටම PSOලා ඉන්නවා. ඒ කියන්නේ ඔබතුමාලාට නෑ, ජනතා විමුක්ති පෙරමුණේ හැදිනාට නෑ කියලා බිමල් මැතිතුමා කියනවා. මේ හිටිය බොහෝ අයට පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙක් ඉන්නවා. මේ ආරක්ෂක නිලධාරියා විසින් මේ ප්‍රහාරය මෙහෙම වෙනවා කියලා කිව්වයි කියලා ප්‍රසිද්ධිය කිව්ව කීප දෙනෙක්. මනෝ ගණේෂන් මහත්තයා කිව්වා මට දවස් 10කට ඉස්සලා කිව්වයි කියලා කිව්වා. එතකොට අපේ හරින් ඇබතුමා කිව්වා එතුමාගේ පියාට කිව්වයි කියලා. එතකොට තවත් සමහරු හේමසිරි ලියනගේ හේමසිරි ප්‍රනාන්දු මහත්මයා කියනවා එයා කිව්වා කියනවා නෑ කියනවා. අපේ පූජිත මහත්මයා කියනවා කිව්වා කියනවා නෑ කියනවා. ජනාධිපතිතුමා කියනවා එතුමා Facebook එකෙන් දැක්ක කියනවා. එතකොට අගමැතිතුමා කියනවා ආරක්ෂක කවුන්සිලයට යන්න දුන්නේ නෑ කියලා කියනවා. දැන් මෙහෙම කිය කිය ඉන්නවා. නමුත් මම දන්න විදිහට මේ 225න් බහුතරයකට ඒ අයගේ ආරක්ෂණ නිලධාරිය විසින් මේක කියලා තියෙනවා. ඒක තමයි තිත් ඇත්ත. මගේ බෞද්ධ නිලධාරියා විසින් මට කිව්වේ නෑ කියන එක මං ඔප්පු කරනවා. කිව්වේ නෑ, අපේ බණ්ඩාරිගුණත් කියනවා කිව්වේ නෑ කියලා. ඒ ගැන මං පැමිණිල්ලක් MSG එකට දාලා තියෙනවා. MSG එකට දාලා තියෙනවා මගේ PSO විසින් කිව්වේ නැතය. මාව 19 වෙනිදා පාස්කු සිකුරාදා කොච්චිකඩේ පල්ලියට අරන් ගියා ඒ ඉන්න MSG එකේ 6 දෙනාම. හයවෙනි 19 වෙනිදා. නමුත් පහර දී මුනේ 21 වෙනිදා. ඉතින් මුල්ලාසරණුගේ මන්ත්‍රීතුමනි ජනතාවට තියෙන කේන්තිය බොහොම සරුව සාධාරණයි. 4 වෙනිදා ආරංචි එනවා. 9 වෙනිදා ප්‍රියලාල් දිසානායක ලියුමක් ගහනවා. ලියුම එනවා 11 වෙනිදා. 19 වෙනිදා ගහනකම් 21 වෙනිදා ගහනකම් කවුරුත් දන්නේ නැහැ. දන්නවා දැනගෙන හිටියා කියන කේන්තිය තමයි ජනතාව අතර තියෙන්නේ. ගරු මුලාසරණුගේ මන්ත්‍රීතුමනි මේක තමයි ජනතාවට තියෙන කේන්තිය. බෝ අනිත් රටවල මේ වගේ දේවල් වුණා. ජෝර්ජ් බුෂ්ගේ කාලේ, සීනිය බුෂ්ගේ කාලේ, 9/11 ජෝර්ජ් බුෂ්ගේ කාලේ. ඒක උඩ සිද්ධියේදී කට්ටිය මිනි මරා ගත්තේ නැහැ. මුළු ජනතාවම එකතු වෙලා අල්කයිඩා එක්ක හැප්පුණා. අනිත් පුටින්ගේ රටෙත් දෙපාරක් මේක වුණා. යුරෝපයේ බොහෝ දේවල් වුණා. නමුත් ඒ රටවල දේශපාලකයෝ මිනි මරා ගත්තේ නැහැ. ආගමික නායකයෝ එකතු වෙලා කිව්වා අපි එකතු වෙලා මේ ප්‍රශ්නේ විසඳමු කියන එක ආගමික නායකයෝ කිව්වට කවදාවත් දේශපාලඥයෝ එකතු වෙන්නේ නැතුව මේ හරහා බොරදියේ මාළු බාන්නා වගේ මේක අරුම් කළා මුං කළා කිය කිය මේ දෙපැත්තට බෝලේ පාස් කර කර මේකෙන් බලයට එන්න හදන එක ගැන තවත් කනගාටුව ජනතාවට අතර තියෙනවා. මුලාසනඩුගේ මන්ත්‍රීතුමනි මේ චෝදනා තියෙන මම මේක පත්‍රේ මේ 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 පත්‍රේ ඇවිල්ලා එක්සත් ජාතික පක්ෂයේ පත්‍රයක් නෙමේ මෙන්න 21 වෙනිදා ප්‍රහාරයෙන් පසු ආය 13 වෙනිදා වුණ ප්‍රහාරය ගැන ලග්බිම තිලංග මහත්තයාගේ පත්‍රයේ තියෙන කතාව මේ පත්‍රයේ තියෙනවා 10 වෙනි පිටුවේ ඉරිදා ලග්බිම පොළොන්නරුවේ ළමුන් සමග සිංගප්පූරේ ජල ක්‍රීඩා උද්‍යානයක් බැලීමට ගිය මෛත්‍රී නැවත තමන්ගේ ගුවන් යානයේ තිබූ වේලාවට පැමිණ චීනයේ බලා පිටත් වෙ ගියේය. මෛත්‍රී චීනයට යන විට ලංකාව අන්තවාදීන්ගේ ගැටුම් වලින් ගිනියම් වී තිබිනි. චීනයට ගොඩබැසි වහාම මෛත්‍රීගේ අතරපත් වූයේ බුද්ධි අංශ වාර්තාවකි. එම වාර්තාව මගින් කියා තිබුණේ දූෂණ බල විරෝධී බලකායේ නාමල් කුමාර රට පුරා ජාතිවාදී ගැටුම් ඇති කිරීමට කටයුතු කරමින් සිටින බවය. කුලියපිටියේ සිට ඔහු අම්බලංගොඩ දක්වාත් ගොස් ඇති බව එම බුද්ධි අංශ වාර්තාව මගින් වාර්තා කර තිබුණි. ඒ අනුව රට පුරාම ජාතිවාදී ගැටුම් ඇති කිරීමේ හැකියාව තිබු බව දක්වා තිබිනි. මේ කවදාද කියන්නේ ලග්බිම පත්‍රයේ තිලංග සුමිතිපාල මහත්තයාගේ ලග්බිම පත්‍රයේ 2019 මැයි 19 ඉරිදා 10 වෙනි පිටුවේ ඉරිදා සංග්‍රහය. ඒ කියන්නේ දැන් ISIS ත්‍රස්තවාදීන් විසින් 21 වෙනිදා පහර දෙනවා. ඒක වළක්වා ගන්න බැරි වුණා. ඒ හරහා වුණ ඊට පස්සේ වුණ මේ මැර ප්‍රහාරය වළක්ව ගන්නත් මේ සියලුම ඩීටේල්ස් සියද්දි සියලුම ලොකේෂන් එක ඒ පුද්ගලයා එන තැන හෙට්ටිපොළට එනවා. ඒ හරහා අම්පාරේ ඉඳන් හෙට්ටිපොළට එනවා. ඒ හරහා අම්පාර මේ කුලියපිටියට එනවා. කුලියපිටිය ඉඳන් අම්බලංගොඩට යනවා. මේ සේරම අප් ටු ඩේට් කියලා තියෙනවා ස්ටේට් ඉන්ටෙලිජන්ස් සර්විස් එක. එහෙම තියෙද්දි තමයි මේ දේ උනේ. දැන් මේ මට ඉස්සලා කතා කරමු බොහෝ ඇමතිවරු මන්ත්‍රීවරු කිව්වා මේකට මේ විපක්ෂයේ සම්බන්ධ නැහැ කියලා. නමුත් අහුවෙලා ඉන්නේ CCTV වලින් සේරම විපක්ෂ කට්ටිය. මදුමාද වරවින්ද, දයසිරි ජයසේකර මහත්තයා හිටපු ඇමති ක්‍රීඩා ඇමතිතුමා එතුමා යනවා හෙට්ටිපොළ පොලිසියට යනවා. පොලිසියට ගිහිල්ලා කෝල් එකක් ගන්නවා. අප ලැබුණා නේද? හරි නේද? මම දැන් එනවා. එතුමාම ජීප් එකේ එතුමාම එලෝගෙන යනවා බින්ගිරියට. සැකකරුවෝ 6 දෙනෙක් මාංචු කූට්ටම් දාගෙන යනවා. මන් දන්නේ නැහැ මන්ත්‍රීවරයෙක්ට එහෙම බලයක් තියෙනවද කියලා සැකකරුවන් අරන් යන්න. ඒක වරප්‍රසාදයක්. අපි කිසිම අවස්ථාවක ඔව් ශාන්ත එතුමාගේ වෙලාවෙන් ගන්න මගේ වෙලාවෙන් ගන්න එපා. මගේ වෙලාවෙන් ගන්න බෑ. ඔබතුමා එන පස්ස කියන්නේ
මොකද්ද? ඔබතුමා පොයින්ට් ඔෆ්
ඕඩර් නෑ. එතුමා විශේෂයෙන්ම මේ ප්‍රශ්නේ සම්බන්ධව දැසී ජයසේකර මහත්තයා එදා මැදිහත් වුණේ නැත්නම් විශාල විනාශයක්
ඇත. පොයින්ට් ඔෆ් ඕඩර් ගන්න මේ මන්දා.
දේශපාලන වශයෙන් මුලසාරුණ මන්ත්‍රීතුමනි මම කියන දේ විශ්වාස කරන්නත් එපා. ශාන්ත බණ්ඩාර මහත්තයා කියන දේ විශ්වාස කරන්න එපා. ටීවී එකේ මාධ්‍යවල CCTV වල මේවා අද මේ තියෙන ඩිජිටල් තාක්ෂණය හරහා ඇඩ්වාන්ස් ටෙක්නොලොජි හරහා කාටවත් බොරු කරලා හැංගෙන්න බෑ. හැමතැනම CCTV කැමරා තියෙනවා, ෆෝන් වල රෙකෝඩින් තියෙනවා, සංඥා කුළුණු තියෙනවා. ඒවා කෝට් ඕඩර් එකකින් මගෙන් ගන්න පුළුවන්. එහිඳ කවදාවත් කාටවත් බොරු කරලා ගැලවෙන්නට බෑ. මේවා අල්ලන්න තාක්ෂණය උපරිම ලංකාවේ තියෙනවා. එහිඳ කවදාවත් කාටවත් බොරු කරලා මං එහෙම කිව්වේ නැහැ කියන්න බෑ. ඉස්සරනම් කියන්න පුළුවන් කිව්වේ නැහැ කියලා. අද Facebook එකේ Twitter ද මොකද්ද අනිත් MO ද හැමදේම register වෙලා ගලේ කෙටු අකුරු මෙන් තියෙනවා.
රංජන රාමනායක මහත්තයා තව විනාඩි 3යි ඔබතුමාට.
දැන් ඉතින් මෙවැනි තත්ත්වයක් යටතේ මම නැවත නැවතත් කියනවා මේ පෞද්ගලික ආරක්ෂකයන් පුළුවන් නම් උලස්රට උඩ මන්ත්‍රීතුමනි මේ පාර්ලිමේන්තුවට ගෙන්නන්න. ගෙන්නලා අහන්න කොයි මේ මොකද අපි කවුරුත් බේරෙන්න ඕනේ. කොයි කෙනාටද කොයි අඹතුවලටද කිව්වේ? කොයි මන්ත්‍රීවරයාටද මෙහෙම දෙයක් වෙනවා කියලා කිව්වේ? එහෙම අහලා මේකට සාධාරණ දැක්වයක් ඉෂ්ට කරන්න කියන ඉල්ලීම මම කියනවා. ඒ වගේම නැවත නැවතත් කියනවා අපේ මේ ආණ්ඩුව ඉතාම කෙටි කලකින් මේ සියලු දෙනා අත්අඩංගුවට ගත්තා. ඒව ගැන ප්‍රශ්නයක් විමසමින් හිටියා. නමුත් මම හිතනවා වෙන රටවල් එක්ක සංසන්දනය කරද්දි සහාරාන් ඇතුළු ඒ කණ්ඩායමේ විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ කඩු හොයාගෙන තියෙනවා, වෙඩි බේත් හොයාගෙන, ඩෙටනේටර්ස් හොයාගෙන තියෙනවා, බැටරි හොයාගෙන තියෙනවා, වයර් හොයාගෙන තියෙනවා. මේ සියලු දේවල් හොයාගෙන අද විශාල ප්‍රගතියක් තියෙනවා. ඒ හින්දා ඒකේ ප්‍රණාමය අපි ස්ටේට් ඉන්ටෙලිජන්ස් සර්විස් එකට, ඒ වගේම STF එකට, ඒ වගේම ත්‍රිවිධ හමුදාවට, පොලිසියට මේ අයට අපේ ප්‍රණාමය පුද කරනවා. ඒ වගේම නැවත නැවතත් කියන්න ඕනේ ගරු කාදිනලතුමා කිව්වා වගේ අපි කාවවත් ආරක්ෂා කරන්නේ නැහැ. රිෂාඩ් බදුරින් මහත්මයාත් ආරක්ෂා කරන්නේ නැහැ. හිස්බුල්ලා මහත්තයාවත් ආරක්ෂා කරන්නේ නැහැ. හිස්බුල්ලා මහත්මයා නම් ළඟදි කියලා තිබුණ හොඳ කතාවක්. එතුමා කියලා තිබුණා එතුමාගේ වීඩියෝ එකක් තියෙනවා, මම ඕනම් ඒක සභාගත කරන්නම් CD එකකින්. එතුමා කියලා තියෙනවා එතුමාට තීන්දුවක් දුන්න මුස්ලිම් විනිසුරුවරෙක්, ඒ විනිසුරුවරයාව මාරු කරලා මට අවශ්‍ය විනිසුරුවරයා දාලා මට අවශ්‍ය තීන්දුව ගත්තා කියලා. මෙන්න මෙහෙමයි ආණ්ඩුකාරවරු වැඩ කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ගැන කියලා තමයි මට නඩු 28ක් වැටලා තියෙන්නේ මේ උසාවිය ගැන කියලා. හිස්බුල්ලා කියලා තියෙනවා තමුන්ට අවශ්‍ය නීතිය දුන්නේ නැති හින්දා තමුන් මේ මුස්ලිම් විනිසුරුවරයාව මාරු කළා, සිංහල විනිසුරුවරයාව මාරු කළා, මුස්ලිම් විනිසුරුවරයෙක් දාලා තමුන්ට අවශ්‍ය ජජ්මන්ට් එක ගත්තා කියලා. ඉතින් විනිසුරුවරු දූෂිතයි කියව ඒ කතාව, බහුතරයක් දූෂිතයි කියව කතාව, ඒකෙන් ඔප්පු වෙනවනේ. ඒ කියන්නේ තමුන්ට අවශ්‍ය ජජ්මන්ට් එක දෙන්නේ නැත්නම් ආණ්ඩුකාරෝ විනිසුරුවරයාව මාරු කරගන්න. මගේ නඩුවට සාක්ෂියක් මම ඒකත් කියන්න බලාපොරොත්තු වෙනවා මගේ ඉදිරි නඩුවේදී. ඉතින්
ඔබතුමාගේ කාලය අවසන්යි මන්ත්‍රීතුමා.
මට පොඩ්ඩක් දෙන්න සභානායකතුමා කිව්වා තව විනාඩි දෙකක් දෙන්නම් කියලා. මට පොරොත්තු දිලා ගියේ. එහෙනම් ගරු මුලසරණතුමා මන්ත්‍රීතුමනි මම නැවත නැවතත් කියනවා මෙවැනි
අමතර විනාඩි 5ක් කාලයක් දීලා
දුන්නා. අපි කවුරුත් බලාපොරොත්තුනේ නැහැ. මේක හිතපු නැති දෙයක්. මේවා බොහෝ රටවල වෙලා තියෙනවා. ඒක කියලා මේක ලඝු කරන්න උත්සාහ කරන්නේ නැහැ. මම නැවත නැවතත් කියනවා අපි සියලු දෙනා මේ ත්‍රස්තවාදීන්ගේ ඉලක්ක, අපි මායක තරහ නම් පිටින් උණු කියන මේ සියලු දෙනා ඉන්නවා. මායක විමල් විරෝස මහත්මයා පෞද්ගලිකව තරහයි, මායක නිමල්ලාස මහත්මයා පෞද්ගලිකව තරහයි, මේ සියලු දෙනා මායක තරහයි ඉන්නවා. නමුත් අපි සියලු දෙනා මේ ත්‍රස්තවාදීන්ගේ ගොදුරු. මේ අපි මෙතනදී එකතු වෙන්න ඕනේ. මොකද මේ ත්‍රස්තවාදීගේ ගොදුරු අදින අපි පත් වෙලා තියෙනවා. එතනදී අපි එකතු වෙලා සටන් කරනවා මිස
අපේ
පෞද්ගලික ප්‍රශ්න අපිට පස්සේ විසඳ ගන්න පුළුවන්.
දරු වැඩ බලන සභාපතිතුමනේ මම එතුමා එක්ක පෞද්ගලිකව කිසිම තරාවක් නැහැ. එතුමා මා එක්ක පෞද්ගලික තරාවක් ඇති. මම එතුමා එක්ක පෞද්ගලික තරාවක් නැහැ. තමුන්නාංශේ මට තරහා තියෙන්නේ. තමුන්නාංශේ නිකන් කට කිච්ච බොරු කතා කියලා සමාජයේ නොම ගැවන එකක් පිළිබඳ.
හරි රංජන රාමනායක වැතුමා ඔබතුමා අවසන්.
මම කිව්ව එක බොරුවක්
කියන්නේ. නෑ එහෙම ඔබතුමාට එහෙම ඔබතුමාට උත්තර දෙන්න බෑ. ඔබතුමා වෙලාවදි කියන්නේ. එහෙම දුන්නා ඔබතුමාට දීර්ඝ කතාවක් කරන්න අවස්ථාව දෙන්න බෑ. නෑ දීර්ඝ එහෙම අදහස් ප්‍රකාශ කරන්න දෙන්න බෑ. ඔබතුමා පොයින්ට් ඔෆ් ඕඩර් ගන්න නෙමෙයි එහෙම බෑ. ඔබතුමා අවස්ථාවෙදි කතා කරන්න. නෑ එහෙම අවස්ථාව දෙන්න බෑ ඔබතුමාට. ඔබතුමා කතාවෙදි කරන්න. එහෙම අදහස් ප්‍රකාශ කරනවා. රංජන රාමනායකතුමා ඔබතුමා වෙලා අවසානයි.
ඔබට අවස්ථාව
නැහැ. ඔබතුමා කාලෙත් අවසානයි.
මම කියන්නේ
ඔබතුමා අවසානයි.
මම කියන්නේ කමන්න දෙන්න.
මම කිව්ව අවස්ථාව දුන්නා දීර්ඝ කතාවකට ඔබතුමාට අවස්ථාව දෙන්න බෑ. නෑ එහෙම ඔබතුමාට අවශ්‍ය වෙලාවට මෙතන වෙලාව දෙන්න බෑ. ඔබතුමාට කෙටි පැහැදිලි කිරීමකට දුන්නා. එහෙම දෙන්න බෑ. ඔබතුමා වෙලාව අවසන් කරන්න.
ගරු මුලස්සර ඔබතුමා කීතුමිනි මම නැවත නැවතත් කියනවා මේ අපි පාර්ලිමේන්තුවේ අපේ ප්‍රශ්න අපි පස්සේ විසඳගමු. නමුත්
මේ නාමනාගමතුමා කාලය අවසන්.
විනාඩියක් දෙන්න සභානායකතුමා
කියන කාලය අවසන්.
විනාඩියක් දෙන්න. ගරු මුලසරණුන් මන්ත්‍රීතුමනි මේක කරුණාකරලා අහන්න සාවධානව. අපේ ප්‍රශ්න අපි පස්සේ විසඳගමු. ඒ දේශපාලනේ අපි වෙනම කරමු. නමුත් ISIS තස්සවාදීන්ගේ ගොදුරු කියන්නේ ඒ අය කියනවා
කාලය අවසන් මන්ත්‍රීතුමා.
අවසන්. තමුන්ගේ ආගමට විරුද්ධ වෙන තමුන්ගේ ඒ වහබ්වාදයට විරුද්ධ වෙන හැමෝම අපි මරනවා කියලා. ඉතින් ඒ හින්දා මම හිතනවා ඒ මරණ ලයිස්තුවේ අපේ මේ සතුරු මිතුරු සියලු දෙනා ඉන්නවා. ඉතින් එතනදී අපි මිනි මරා ගන්නවා කියන්නේ අර ත්‍රස්තවාදීන්ට ලොකු ඒක හයියක් වෙනවා.
මම නැවත කාලය අවසන් කරා.
අපේ ප්‍රශ්න අපේ මනාප ප්‍රවේ අපේ දිස්ත්‍රික්කවල පොර මේ සේරව පස්සට දාලා අර වෙන රටවල් ආදර්ශයට අරගෙන අපි එකතුලා ඉස්සල්ලා ISIS එක ඉවර කරලා පස්සේ අපේ තියෙන ප්‍රශ්න විසඳගමු. මොකද මෙතන අපි ගහගන්න ගියොත් අපේ ප්‍රශ්න විසඳන්න ගියොත්
මේ සිරිදන මන්ත්‍රීතුමා ඔබතුමාට තියෙන විනාඩි 10 කාලය.
ගෞරව தலைமைதாங்கு உறுப்பினர் அவர்களே, இன்றைய தினம் இந்த பொதுமக்கள் பாதுகாப்பு கட்டளை சட்டத்தின் கீழ் நடைபெறுகின்ற இந்த விவாதத்திலே இந்தியாவிலே நடைபெற்ற தேர்தல்களில் நேற்றைய தினம் வெற்றிகளை பெற்றிருக்கின்ற மீண்டும் பாரத தேசத்தின் பிரதமராக பதவியேற்க இருக்கின்ற கௌரவ நரேந்திர மோடி அவர்களுக்கு இந்த உயர்ந்த சபையின் ஊடாக எங்களுடைய வாழ்த்துக்களையும் நன்றிகளையும் தெரிவித்துக் கொள்கிறோம். மிக முக்கியமாக கண்ணீரோடும் தங்களுடைய எதிர்காலம் பற்றிய நம்பிக்கையின்றியும் கவலையோடு வாழுகிற ஈழத் தமிழர்களுக்கு தன்னுடைய இரண்டாவது பதவிக்காலத்திலாவது கௌரவ பாரத பிரதமர் நரேந்திர மோடி அவர்களுடைய காலத்திலே ஒரு நியாயமான நீதியான அவர்கள் தங்களுடைய சுயநிர்ணய உரிமையோடு வாழக்கூடிய ஒரு தீர்வு கிடைக்கும் என்ற நம்பிக்கையோடு இந்த சபையினூடாக அவருக்கு எங்களுடைய வாழ்த்துக்களை தெரிவித்துக் கொள்கிறோம். அதே நேரம் நடைபெற்று முடிந்த மக்களவை தேர்தலிலே தமிழ்நாட்டில் இருந்து தெரிவு செய்யப்பட்டிருக்கின்ற மு க ஸ்டாலின், கனிமொழி, தொல் திருமாவளவன் ஆகியோருக்கும் எங்களுடைய வாழ்த்துக்களை தெரிவிப்பதில் நாங்கள் தமிழ் மக்கள் சார்பிலே மிக மகிழ்ச்சி அடைகிறோம். இந்த இன்றைய தினம் நடைபெறுகின்ற இந்த விவாத கருப்பொருளிலே மிக முக்கியமாக நாங்கள் இந்த கொண்டுவரப்பட்ட பொதுமக்கள் பாதுகாப்பு சட்டம் என்பது கடந்த 21ஆம் தேதிக்கு பிற்பாடு April 21 பிற்பாடு தென்னிலங்கையிலே ஏற்பட்ட கிழக்கு மாகாணத்திலே ஏற்பட்ட சில அசம்பாவிதங்களை மையப்படுத்தியதாக இருந்தாலும் வடக்கு கிழக்கிலே வாழுகிற தமிழ் மக்களை அது கடுமையான அச்சுறுத்தலுக்கும் அவர்களை அச்சுறுத்தும் வகையிலான இராணுவ பிரசன்னத்திற்கும் அடிகோலி இருக்கிறது என்பதுதான் உண்மையானது. இதனால்தான் இன்று சர்வதேச நாடுகளை கூட நாங்கள் மேற்குலக நாடுகளை வினயமாக கேட்கிறோம். எங்களுக்கான ஒரு சர்வதேச பாதுகாப்பை ஈழத் தமிழர்களுக்கு வழங்க வேண்டும் என்று. ஈழத் தமிழர்கள் சர்வதேச நாடுகளை நம்பி, மேற்குலக நாடுகளை நம்பி இன்று தண்ணியில்லா தரையிலே எறியப்பட்ட மீனைப் போல ஒரு துடிக்கிற நிலைமைக்கு அவர்கள் தள்ளப்பட்டிருக்கிறார்கள். அவருடைய நம்பிக்கைகளும் எதிர்காலம் பற்றிய எண்ணங்களும் ஈழத்தமிழர்கள் மீது இழைக்கப்பட்ட அநீதிகளும் ஒரு கிடப்பிலே போடப்பட்டு அவர்கள் ஒரு மாற்றாந்தாய் நிலைக்கு தள்ளப்பட்டிருப்பதை மேற்குலக நாடுகள் புரிந்திருக்கும் என்று நம்புகிறோம். இதனால்தான் இந்த நிலையிலே அமெரிக்கா, கனடா போன்ற அதனோடு இணைந்த ஐரோப்பிய நாடுகள், அயல் நாடான இந்தியா கூட எங்களுடைய விடயத்திலே ஒரு சர்வதேச ரீதியான பாதுகாப்பை தமிழர்களுக்கு தர தவறினால் நாங்கள் ஒரு போர் சூழலில் வாழுகிறவர்கள் போல எந்த நாளும் இராணுவ கெடுபிடிக்குள்ளும் இராணுவ பிரசன்னத்துக்குள்ளும் வாழுகிற ஒரு துர்ப்பாக்கிய நிலைக்கு நாங்கள் தள்ளப்பட்டிருக்கிறோம். இந்த நாட்டிலே ஒரு அனர்த்தம் நடைபெற்றது உண்மை. அந்த அனர்த்தத்தால் பாதிக்கப்பட்டவர்கள் தமிழ் கிறிஸ்தவர்கள். ஆனால் ஒரு தமிழராவது இஸ்லாமிய மக்கள் மீதோ, இஸ்லாமிய சகோதரர்கள் மீதோ எந்த ஒரு தாக்குதலையோ காழ்ப்புணர்ச்சியையோ இதுவரை காட்டவில்லை என்பதை நான் இந்த சபையிலே நிரூபிக்க விரும்புகிறேன். காரணம், தாக்கப்பட்ட இடங்கள் இருக்க, பாதிக்கப்பட்டவர்கள் இருக்க, இந்த நாட்டிலே குளியாப்பட்டி, பண்டுவஸ்னுவர, வாடியப்பல போன்ற இடங்களிலே அண்மையிலே நடைபெற்ற பௌத்த பிக்குமாரும் சிங்கள காடியர்களும் இணைந்து முஸ்லீம் மக்களுடைய பல வியாபார தலங்களையும் அவருடைய வீடுகளையும் தாக்கிய சம்பவங்களை இந்த இடத்திலே நாங்கள் நினைத்து பார்க்க வேண்டும். ஆனால் இறந்தவர்களில் பெரும்பாலானவர்கள் தமிழ் கிறிஸ்தவர்களாக இருந்தும் அவர்கள் தமிழர்கள் இஸ்லாமியர்கள் மீது இதுவரை எந்த விதமான தாக்குதல்களையோ காழ்ப்புணர்வுகளையோ மேற்கொள்ளவில்லை என்பதையும் நான் இந்த இடத்திலே பதிவு செய்ய விரும்புகிறேன். இவ்வாறான ஒரு சூழலில் வடக்கு மாகாணத்திலும் கிழக்கு மாகாணத்திலும் இராணுவத்தினருடைய கெடுபிடிகளும் இராணுவ போர் வியூகங்கள் போல நிலை கொள்ளுகிற தன்மைகளையும் எங்களால் அவதானிக்க முடிகிறது. குறிப்பாக கடந்த 22ஆம் தேதி வவுனியாவிலும் கிளிநொச்சியிலும் இராணுவத்தினுடைய அணிவகுப்பு மரியாதைகள் அவர்களுடைய படையணிகளுடைய அணிவகுப்பு என்பது ஒரு அச்சுறுத்தலான விடயமாகவே எல்லோருக்கும் வெளிப்படுத்தப்பட்டிருக்கிறது. இதனை விட கடந்த 2019 மே மாதம் 7ஆம் தேதி காலை 9 மணியளவில் என்னுடைய வாகனத்தினுடைய சாரதியாக இருக்கின்ற பாரதிதாசன் அழில்வேந்தன் அவர்களுடைய வீட்டில் உருத்தபுரம் கிளிநொச்சி உருத்திரபுரத்திலே உள்ள அவருடைய வீட்டுக்கு சென்ற 25க்கும் மேற்பட்ட ராணுவம் ஒரு போலீசார் கிட்டத்தட்ட 1.5 மணி நேரங்கள் அவருடைய வீட்டை சல்லடை போட்டு தேடி இருக்கிறார்கள். ஏனைய வீடுகளில் கூட அவ்வாறு ஆய்வு எதுவும் செய்யப்படவில்லை. அதனைத் தொடர்ந்து கடந்த 2019 5/18 சனிக்கிழமை காலை 9:30 மணிக்கு யாழ்ப்பாணத்தில் உள்ள எனது தற்காலிக இல்லத்தில் 4 ராணுவத்தினரும் ஒரு போலீசாரும் எனது மனைவி மகள் இருக்கக்கூடியதாக ஒரு பெண் போலீசார் கூட இல்லாமல் எனது வீட்டை சல்லடை போட்டு தேடியிருக்கிறார்கள். இவையெல்லாம் நாங்கள் என்ன காரணங்களுக்காக இதிலே இவ்வாறான சோதனைகளுக்கு உட்படுத்தப்பட்டிருக்கிறோம்? அண்மையிலே மன்னார் மாவட்டத்தில் எங்களுடைய சக பாராளுமன்ற உறுப்பினர் சார்ஸ் நிர்மல்நாதனுடைய வீட்டை சுற்றி வளைத்த ராணுவத்தினர் காலை 7 மணியிலிருந்து 12 மணி வரையும் அவரை வெளியேற முடியாது என்று தடுத்திருக்கிறார்கள். இவ்வாறான நிலைமைகளெல்லாம் நடைபெறுகிற பொழுது இந்த அவசர கால சட்டத்திற்கு ஆதரவாக அல்லது அதனை ஏற்றுக்கொள்ளும் வகையிலே நாங்கள் எவ்வாறு வாக்களிக்க முடியும்? எவ்வாறு அதனை ஏற்றுக்கொள்ள முடியும்? இன்று இந்த நாட்டில் ஏற்பட்டிருக்கிற விடயம் என்பது ஒரு தீவிரவாத தாக்குதல், நாங்கள் ஏற்றுக்கொள்கிறோம். இதனை நாட்டினுடைய பாதுகாப்பு கருதி சில சட்டங்களை கொண்டு வருவதும் இருக்கிற சட்டங்களினூடாக அதனை கட்டுப்படுத்துவதும் இந்த நாட்டினுடைய உயர்மட்டங்களிலும் படையினருடையதும் கடமையாகும். ஆனால் அதுவே இந்த நாட்டிலே வாழுகிற ஏனைய இனங்களுடைய மனித உரிமைகளையும் அவர்களுடைய இடுப்புகளையும் இல்லாமல் செய்கின்றதாக பறிக்கின்றதாக இந்த சட்டங்கள் அமையக்கூடாது. இன்றும் கூட தமிழர்கள் தங்களுடைய நிலங்களிலே சொந்தமாக வாழ முடியாமல் இருக்கிறார்கள். குறிப்பாக இன்றும் தமிழருடைய காணிகளை இராணுவம் வைத்திருக்கிறது. அதனை விடுவதற்கு அவர்கள் தயாராக இல்லை. பல்வேறுபட்ட நிலைகளில் ஏதிலிகளாக உள்நாட்டுக்குள்ளேயே தமிழர்கள் இருந்து கொண்டிருக்கிறார்கள். இதனை விட அரசியல் கைதிகளான சிறை கைதிகள் சிறையிலே வாடிக்கொண்டிருக்கிறார்கள். சட்டத்துக்கு முரணாக நீதிமன்றத்தை புறக்கணித்த குற்றச்சாட்டிலே இருந்த தேரர் அவர்கள் இன்று விடுதலை செய்யப்பட்டிருக்கிறார். ஞானசார தேரரை விடுதலை செய்ய முடியும் என்றால் ஏன் பயங்கரவாத தடை சட்டம் என்ற பெயரிலே கொண்டு வரப்பட்டு அரசியல் கைதிகளாக இருக்கின்ற முன்னாள் போராளிகளை அவர்கள் தங்களுடைய குடும்பத்தோடு இணைந்து வாழ்வதற்கு இந்த அரசாங்கம் ஏன் தன்னுடைய நல்லெண்ணத்தை இன்னும் வெளிப்படுத்த தயாராக இல்லை? வலிந்து காணாமலாக்கப்பட்ட மக்கள் இந்த மண்ணிலே தொடர்ந்து போராட்டம் நடத்தி வருகிறார்கள். இன்று அவர்கள் 3 ஆண்டுகளை கடந்து அவருடைய நிலைமை தாண்டி செல்கிறது. தங்களுடைய கைகளால் ஒப்படைத்த பிள்ளைகள் கணவன்மார் தங்களுடைய குடும்பத்தினரை தாங்களை ஒப்படைத்த கண்கண்ட சாட்சியங்களாக இருக்கிற தாய்மார்களும் தந்தையர்களும் கணவனை ஒப்படைத்த மனைவிமார்களும் தொடர்ந்தும் போராடி நியாயம் கேட்கிறார்கள். இந்த மனித உரிமைகள் ஆணைக்குழுவில் இருந்து ஐக்கிய நாடுகள் சபை வரையும் தங்களுடைய குரல்களை உயர்த்தி கேட்டும் இந்த நாட்டிலே இன்னும் அவர்களுக்கு நீதி கிடைக்கவில்லை என்பது கௌரவ தலைமை தாங்கும் உறுப்பினர்களே, இது ஒரு இந்த நாட்டினுடைய நீதியான செயல்பாடாக இருக்க முடியுமா? நேற்று கூட திருவண்ணாமலை மாவட்டத்தினுடைய கன்னியாய் வெந்நீரூற்றிலே இருக்கின்ற வரலாற்று பெருமை மிக்க ராவணன் என்கிற தமிழ் அரசனால் கட்டுவிக்கப்பட்ட தன்னுடைய தாயின் அந்திமக்கிரியை மேற்கொள்வதற்காக கட்டுவிக்கப்பட்ட வெட்டப்பட்ட அந்த கன்னியா வெந்நீரூட்டிலே இருந்த சிவனாலயம் ஏற்கனவே இடிக்கப்பட்டிருக்கிறது. பிள்ளையார் ஆலயம் நேற்றைய தினம் அடியோடு இடிக்கப்பட்டு அந்த இடத்திலே பௌத்த விகாரை அமைப்பதற்காக பிக்குமார் அங்கே கட்டுகின்ற படங்கள் வெளியாகி இருக்கின்றன. இவை இந்த நாட்டில் என்ன நியாயம்? இவை இந்த நாட்டில் என்ன ஜனநாயகம்? நாங்கள் இந்த நாட்டிலே அவசர கால சட்டத்திற்கு நாங்கள் வாக்களித்து விட்டு நாங்களே சொந்த காசில் சூனியம் செய்த மனிதர்களாக எங்களுடைய தலையிலே மண்ணள்ளி போடுகின்ற மனிதர்களாகவே நாங்கள் மாறுகின்ற ஒரு சூழல் எங்களுக்கு உருவாக்கப்பட்டிருக்கிறது. ஆகவே இது ஒரு மிக அபாயகரமான ஒரு சூழலுக்குள் நாங்கள் தள்ளப்பட்டிருக்கிறோம். நாங்கள் ஒரு பாராளுமன்ற
உறுப்பினர்களாக
நாங்கள் இந்த அளவு தூரம் இருந்தும் கூட நாங்கள் கூட சோதனைகளுக்கும் கெடுபிடிகளுக்கும் உள்ளாக்கப்படுகின்றோம். இந்த நிலைமையிலே கூட அண்மையிலே சிரியா, பாகிஸ்தான், ஆப்கானிஸ்தான் போன்ற நாடுகளிலே இருந்து வருகை தந்த அந்த நாட்டினுடைய அகதிகள் அவர்கள் இந்த நாட்டிலே தங்க வைக்கப்பட விடாமல் பல்வேறு இடங்களுக்கு நகர்த்தப்படுகிறார்கள். அவர்களை பம்பரம் போல சுழட்டுகிறார்கள். ஆனால் அதே அவர்கள் போலதான் இந்த நாட்டிலே வாழ முடியாமல் பல்வேறுபட்ட ஐரோப்பிய நாடுகளிலும் அமெரிக்க நாடுகளிலும் உலகத்தினுடைய பல பாகங்களிலும் இந்தியாவிலும் கூட
அகதிகளாக இருக்கின்ற தமிழர்களுடைய சார்பாக நாங்கள் மனிதாபிமானத்தோடு அதனை அணுகுகிறோம். அதனை மனிதாபிமானத்தோடு நாங்கள் பார்க்கிறோம். அவர்கள் பாதிக்கப்படக்கூடாது, அதனை நாங்கள் ஏற்றுக்கொள்வதற்கு கூட தயாராக இருக்கிறோம். ஒரு நியாயமான முறையில், ஒரு காலக்கெடுவின் அடிப்படையில் அவர்களுடைய உயிர் பாதுகாக்கப்படக்கூடிய வகையிலே, அவர்கள் உண்மையில் அந்த நாட்டிலே ISIS போன்ற தீவிரவாத நடவடிக்கைகளில் இருந்து தங்களுடைய உயிரை பாதுகாக்க இந்த நாட்டிற்கு வருகை தந்திருந்தால், அவர்களை பாதுகாப்பு அளிக்க வேண்டிய ஒவ்வொரு மனிதாபிமான கடமையும் தமிழர்கள் என்ற ரீதியில் ஏதிலிகளாக இந்த நாட்டிலே இப்பொழுதும் உள்நாட்டிலும் சரி வெளிநாட்டிலும் சரி வாழுகின்ற ஒரு மனித இனம் என்ற அடிப்படையில் நாங்கள் அதனை ஏற்றுக்கொள்வதற்கு கூட தயாராக இருக்கிறோம். ஆகவே இந்த நிலையில் கூட பாதிக்கப்பட்டவர்கள் சார்பாக நாங்கள் மீண்டும் மீண்டும் சொல்லிக் கொள்வது, இந்த நாட்டிலே தமிழர்கள் சரியான பாதுகாப்புக்குள் இன்னும் இல்லை. இதனால்தான் இன்று வவுனியாவில இருந்து யாழ்ப்பாணம் போகிற பாதை, மதவாச்சியில் இருந்து மன்னார் போகிற பாதை, மட்டக்களப்புக்கு செல்லுகின்ற பாதையெல்லாம் ஒவ்வொரு இடங்களிலும் நிறைந்த அளவிலே சோதனைகள், ஒவ்வொரு 5-6 இடங்களில் இறங்கி இறங்கி தமிழர்கள் சோதனையிடப்படுகின்ற மிக கொடூரமான சம்பவங்களை எங்களுடைய கண்களால் பார்க்கிறோம். எங்களுடைய மக்கள் எங்களை திருப்பி கேட்கிறார்கள், ஆனால் மதவாச்சிக்கு இங்கால் தென்பகுதிக்கு வந்தால் எங்கேயுமே சோதனைகளை காண முடியவில்லை, சோதனை சாவடிகள் இல்லை, இங்கு சுதந்திரமான வாழ்க்கை இருக்கிறது. இந்த இடத்திலே அந்த இடம் பாதுகாப்பானது, ஆனால் பாதுகாப்பு அற்ற இடமாக எங்களுடைய இடம் தீர்மானிக்கப்படுகிறது என்றால் நாங்கள் ஒட்டுமொத்தமாக நாங்கள் முடிவெடுத்திருக்கிறோம். இந்த அவசர கால சட்டத்திற்கு நாங்கள் எதிராக வாக்களித்தல் என்பதை இன்றைய தமிழ் தேசிய கூட்டமைப்பினுடைய முடிவாகவே இருக்கிறது. ஆகவே நாங்கள் இதில் எதிர்த்து வாக்களிக்க உள்ளோம் என்பதையும் இந்த இடத்தில் உங்களுக்கு பகிரங்கமாக நாங்கள் பதிவு செய்ய விரும்புகிறேன். நன்றி.
මුලාසනේ ගරු සභාපතිතුමනි හදිසි නීතිය දීර්ඝ කිරීමේ මේ විවාදයේදී කෙටියෙන්ව මේ සභාව ඇමතීමට අවස්ථාව ලබා දීම පිළිබඳව තමුන්නා සිට ස්තුතිවන්ත වෙනවා. ඇත්තෙන්ම මේ රටේ පාස්කු ඉරිදා ඇතිවෙච්ච ඒ පිහාරත් සමග ඇති වී තිබෙන තත්ත්වයත් එක්ක මං හිතන්නේ රටේ පාසල් යන දරුවන්, ඒ වගේම මේ රටේ සමස්ත සමාජයේම මොන ආගම වුණත් මොන ජාතිය වුණත් සියලු දෙනා ශ්‍රී ලාංකිකයන් හැටියට ඉතාම බියෙන් සහ කලකිරීමෙන් තමයි ජීවත් වෙන්නේ. ගරු සභාපතිතුමනි, මම දැක්කා පහුගිය දවසක මේ සභාවේ එක් මන්ත්‍රීවරයෙක් සහ ඇමතිවරයෙක් ප්‍රකාශ කරා කොළඹ හත විජයාරාම මාවත හි මාර්ග බාධක යොදා ඇති ප්‍රදේශයේ ඇතුළත මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඒ නිල නිවාසයේ පිහිටන නිසා ඒ ප්‍රදේශයේ ආරක්ෂක හේතුන් තරකිරීම නිසා මාර්ග බාධක යෙදීම මං හිතන්නේ එතුමාගේ ආරක්ෂාවට පමණක් බව හුවා දක්වමින් මේ සභාවේ යම් මන්ත්‍රීවරු සහමිතිවරු කතා කරා. අපි දන්නා තරමින් මේ ප්‍රදේශය තුල මේ මාර්ග බාධක තිබෙන මේ ස්ථානය ඇතුළත ත්‍රෛනිකායක මහා සංඝරත්නයේ නිල නිවාස තියෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි විපක්ෂ නායකතුමාගේ නිල නිවාසය තියෙනවා. අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමාගේ නිල නිවාසය තියෙනවා. අමාත්‍ය ගරු චම්පික රණවක මැතිතුමාගේ නිල නිවාසය තියෙනවා. ඒ වගේම පලස්සීන තානාපති කාර්යාලය හා නිල නිවාසය ඇතුළු තව විශාල දේශපාලන කරන අය සහ නිකුත් පැවවුන් සඳහා මේ ස්ථානයන් වෙන් වෙලා තියෙනවා. හැබැයි මේ සභාවේ අවධානය වෙනතක යොමු කරමින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා පමණක් මේ ආරක්ෂාව තර කරගෙන එතුමගේ ආරක්ෂාව සඳහා මේ බැරියරි යොදලා තියෙන එක හුවා දක්වමින් මේ ජනතාවට වෙනත් පණිවිඩයක් වැරදි පණිවිඩයක් ගෙන යාමට මේ සභාවේ යම් පිරිසක් උත්සාහ දරලා තියෙනවා. එනිසා එක නිවැරදි විය යුතුයි. එතුමට ආරක්ෂාව මේ රටේ ආරක්ෂක ඇමතිවරයා ඇතුළේ ආරක්ෂක මණ්ඩලයේ ඒ ආරක්ෂාව ලබා දිය යුතුයි. මොකද එතුමා හිටපු ජනාධිපතිවරයෙක් හැටියට මං හිතන්නේ මේ රටේ හිටපු ඒ පාලකීන්ගෙන් වැඩිම අවධාන යොමු වෙන්නේ එතුමට. මොකද අවුරුදු 30ක යුද්ධයක් අවසන් කරලා අවුරුදු 30ක ඒ දැවැන්ත මේ රටේ තිබිච්ච ඒ බීසණය ඉවර කරපු නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා. එනිසා එතුමගේ ආරක්ෂාව අපි ලබා දිය යුතුයි. ඒ
වගේම එතුමාට තව විනාඩි 2ක් කාලයක් තියෙනවා.
කලින් සටහන් කරපු ඒ අයගේ ආරක්ෂාව මේ තුලින් සිද්ධ වෙනවා. ගරු සභාපතිතුමනි, අපි දැකපු විදිහට මේ රටේ මං හිතන්නේ මේ ප්‍රශ්නවලට මේ ආණ්ඩුවට උත්තර දෙන්න හම්බෙන්නේ නැහැ. මේ හදිස්සි නීතිය දීර්ඝ කිරීම සඳහා ඒ පොලිසියට සහ අනෙකුත් ආරක්ෂක අංශවලට අපේ සහයෝගය අත උස්සලා අපි සහයෝගය දෙනවා මේ නීතිය හා සාමය පවත්වාගෙන යාම සඳහා මේ රටේ ආරක්ෂාව සඳහා. හැබැයි මේ ආණ්ඩුවට ඒ සහතිකය දෙන්න බැරි වෙලා තියෙනවා. මේ ආණ්ඩුවේ යම් ඇමතිවරයෙක් කියන අප්‍රේල් 4 වෙනිදා අපි මේක දැනගෙන හිටියේ කියලා. තව ඇමතිවරයෙක් කියන අප්පච්චි මට කිව්වා මම කොච්චිකඩේ පල්ලියට ගියේ නැ මම බදුල්ලේ ගිහිල්ලා වැඳලා ආවා කියලා. මේ වගේ විවිධ අදහස් දක්වී ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයා කියලා මම මේක දැනගෙන හිටියේ නැහැ කියලා. අගමැතිවරයා පාර්ලිමේන්තුවේ කියලා මම මේක දන්නේ නැහැ කියලා. ජනාධිපතිතුමා කියන ඔබතුමාගේ බොහොම මිත්‍රයා ජනාධිපතිතුමා එතුමා කියනවා සභාපතිතුමාට ඉන්නත් යනවා මටත් ඉන්න යනවා ඒ කෙසේ වෙතත් එතුමත් කියන දන්නේ නැහැ කියලා මේ රටේ රාජ්‍ය නායකවට තප්පරයක් දෙන්න කරු සභාපතිතුමනි. එනිසා අපි යෝජනා කරනවා මේ පාර්ලිමේන්තුව දිගින් දිගටම තල්ලු කරන ගිහිල්ලා තම මාස 6 යන්න පුළුවන්නේ මීට ඉස්සරහින් තමුන්නාන්සලට යන්න අවස්ථාවක් නැ ජනාධිපති මැතිවරණ එනවා ඊට පස්සේ ජනාධිපති මැතිවරණ දිනපු ගම අපි පාර්ලිමේන්තු මැතිවරණයකට යනවා. ඒ වගේම පළාත් සභා මැතිවරණේ කල් දාලා තියෙනවා තමුන්නාන්සලා මේ සියල්ලගෙන් බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩුව ඉස්සරහට ගෙන
ඔබතුමාගේ කාලය අවසානයි මන්දේ
තමුන්නාන්සලාට පුළුවන්නේ මේ බලය රඳවාගෙන ඉන්න මොන විදියෙන් හරි තව මාස 6යි මාස 6න් අපි තමුන්නාන්සලාගේ ආණ්ඩුව gedare yawala අපේ ආණ්ඩුව පිහිටවනවා කියන එක ප්‍රකාශ කරමින් නිහඬව ඉස්තුතියි.
ස්තුතියි ඔබතුමා.